කරු පක්ෂනායකතුමා, ඔබතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා.
අපේ සභානායකතුමා විහිළු ගැන කතා කරා. විහිළු. ඇත්තටම මේ වගේ යෝජනාවක් මේ සභාවේ ගෙනීම අවශ්‍යද? ඇයි මේ වගේ යෝජනාවක් ගෙනාවේ? බොහොම පැහැදිලිව මම කියන්නට ඕන, මේ වගේ යෝජනාවක් ගෙනාවේ ඇයි? මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාමත්ම පැහැදිලිව සක්සුදත් ප්‍රත්‍යක්ෂ කළා තිබෙනවා මැතිවරණ පැවැත්විය යුතු කාලවකවාන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ එසේ සඳහන් වී තිබියදී මේ වගේ යෝජනාවක් ගෙනාවේ ඇයි? මොකද හේතුව? ඒකට ප්‍රධානතම හේතුව තමයි ඔබතුමා කියපු ආකාරයට අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් විහිළුවට ලක් කරන යුගයක් අද නිර්මාණය වෙලා තියෙනවා. බොහොම පැහැදිලිව. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්, ජනතා පරමාධිපත්‍ය රජේන රටක්, ප්‍රජාතන්ත්‍රවාදී කුළුණු තුන, විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණය, බලය බෙදා දීම, සංවරණ සහතුලන, ඒ ඔක්කොම ප්‍රතිපත්ති තුල මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ස්ථාපනය වෙලා තිබෙනවා. හැබැයි මම පැහැදිලිව කියන්නට ඕන, අද මේ මොහොතේ රටේ බහුතර ජනතාවගේ මතයක් තිබෙනවා ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක්, කොන්ස්ටිටියුෂනල් කන්ස්පිරසි එකකට. අද පවතින රජයත් ජනාධිපතිවරයත් යොමු වෙනවයි කියන කාරණාව. ඒකයි සැකය. ඒකයි මෙහෙම යෝජනාවක් ගෙනාවේ. ජනතා පරමාධිපත්‍ය ගැන කතා කරනවා, ඡන්ද ගැන කතා කරනවා, ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරනවා, ජනතාවගේ ස්වෛරීත්වය ගැන කතා කරනවා. ඒ ඔක්කොටම එකඟ වෙලා නූල් සූත්‍ර කුප්‍රකට කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරමින් වරමක් නැති ජනාධිපතිවරයා විකෘති වරමක් කරහා තමන්ගේ බලය පවත්වා ගැනීම සඳහා එක්ස්ට්‍රා කොන්ස්ටිටියුෂනල් ව්‍යවස්ථාවෙන් පිටපැන්න ක්‍රමවේදයන් අනුගමනය කරන්නට කටයුතු කිරීම ලැජ්ජසහගත ක්‍රියාවලිය. මම සභානායකතුමාගේ කතාවට හොඳින් සවන් දුන්නා. සභානායකතුමාගෙනුත් මම ඉල්ලීමක් කරනවා, මගේ අදහස් වලට හොඳින් සවන් දෙන්න. ඇයි අපි කියන්නේ ව්‍යවස්ථාවේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවයි කියලා? මට කියන්නකෝ සභානායකතුමා, මොකද පළාත් පාලන මැතිවරණයට වෙලා තියෙන්නේ අද? බිලියන 10ක් දෙන්න සල්ලි නැහැ, මැතිවරණ පවත්වන්න ප්‍රතිපාදන නැහැ. මොකද ඒ නටපු නැටිල්ල? ඒ නටපු නැටිල්ල තුල අපි සියලු දෙනාම තුල සාධාරණ සැකයක්. ජනාධිපතිවරණයත් එක්ක එහෙම නැටිල්ලක් නටයි කියන එක මතුවෙන එක අසාධාරණද? මං අහන්න කැමතියි. දැන් මොනවද කරේ පළාත් පාලන මැතිවරණය? එක වෙලාවක කිව්වා සබකින් ප්‍රමාණය අඩු කරන්නට ඕන, සීමා නිර්ණය කරන්නට ඕන. ඊට පස්සේ කියනවා මැතිවරණය පවත්වන්න මුදල් නැහැ. ඒ වගේම මැතිවරණය පැවැත්වීමට එරෙහිව අධිකරණයට ගියා. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෝ ජනාධිපතිවරයා කැඳෙව්වා. රාජ්‍ය පරිපාලන ලේකම්වරයා මගින් අප බාර ගැනීම නතර කරන ලෙසට තේරීම් බාර නිලධාරිවරුන්ට උපදෙස් දුන්න එක අමතකද? දැන් ඒ ලේකම්වරයා විශ්‍රාම ගිහිල්ලා රටිනුත් ගිහිල්ලා අපේ හපුහින්න මහත්තයා ඒ තරමටම එතුමට තර්ජනය කරා. හපුහින්න ලේකම්තුමාව ගෙන්නලා පැහැදිලිවම කිව්වා ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරන්න කියලා. එතකොට ඒ වගේ තත්ත්වයක් තුළ සාධාරණ සැකයක් ජනාධිපතිවරණය ගැන මතුවෙන්නේ නැද්ද? මම අහන්න කැමති. මැතිවරණ වියදම් නියාමනය සම්බන්ධයෙන් පනත් කෙටුම්පත් ගෙනාවා. තරුණ නියෝජනය ගැන ඒකට අපි විරුද්ධ නැහැ, ඒකට අපි අනිවාර්යෙන් පක්ෂයි. ඒකටත් ගෙනාවා යෝජනාවක්. මැතිවරණය පැවැත්වුණොත් නියමිත දිනයට රාජ්‍ය සේවක වැටුප් දෙන්න බැහැ කියලා කිව්වා. රාජ්‍ය සේවක තර්ජනයට ලක් කළා. මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතින්ට ඉවත් වෙන්නේ කියලා මරණ තර්ජනත් ගෙනාවා. මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ල අසලයි කියලා කොමිසමේ ඝනපූර්ණයටත් බලපෑම් ලක් කරා. දැන් අන්න මං හිතන්නේ සාමාජිකාවට හම්බ වෙලා තියෙන හොඳ තෑග්ගක් නේද සභාපතිතුමා, සභානායකතුමා, අර හිටපු සාමාජික තුමිය. මං හිතන්නේ මහාන තියෙද සමා වෙන්න ආණ්ඩුකාර නේද? උතුරේ ආණ්ඩුකාරක කොහොමද වැඩේ? සාධාරණ සැකයක් ඇති වෙන්නේ නැද්ද? අනිවාර්යෙන් නැති වෙනවා. මැතිවරණයක් කැඳවා ඇති මොහොතක කොමිසම සඳහා සාමාජිකින් පත් කරන්නටත් අයදුම්පත් කැඳවීමක් ක්‍රියාත්මක කරන්නට යෙදුණා. රජයේ මූල්‍ය ප්‍රවාහයේ ගලා යාමට බාධා කරමින් වියදම් සීමා ඇතුළත් කරපු චක්‍රලේඛනත් නියම් ඉදිරිපත් කළා. ඉතින් සභානායකතුමා, ඔබතුමා දුන්න බොහෝම ලොකු විග්‍රහයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ගැන, එහි ඉතිහාසය ගැන. ඔබතුමා ඒ ඉතිහාසයට එක්කහු කරන්න කොන්ස්ටිටියුෂනල් කන්ස්පිරසි කියන එක, ව්‍යවස්ථාමය කුමන්ත්‍රණය කියන එක. දැන් ඔබතුමා කියනවා ස්ථාවර වෙලාලු. ස්ථාවර වෙලා ජන ජීවිත කුඩා වෙලා එදාට සාපේක්ෂව කවදද? එදා මගේ නම් එදා 2019 ජනාධිපතිවරණය. මගේ සාමාන්‍ය නම් 2019 ජනාධිපතිවරණය. ජනාධිපතිවරණයෙන් පස්සේ ආපු ආණ්ඩුව විශ්‍රාමිකයාගේ ඉඳලා ගොවියා, දීවරයා, කම්කරුවා, ව්‍යවසායකයා, කර්මාන්තකරුවා, කුඩා දරුවගේ ඉඳලා මව්පරපුර, දරුපරපුර විනාශ කරා. දැන් මම ඔබතුමාගෙන් අහන්න කැමති එදාට සාපේක්ෂව අද හොඳයිලු. එදාට කියන්නේ එදා මම ඔබතුමාට බාධා කරේ නැහැ. දැන් බොහොම කනගාටුයි ඔබතුමා මට බාධා කිරීම ගැන. මම ඔබතුමාට කවදාවත් බාධා කරන්නේ නැහැ. ඔබතුමා තරහ ගන්නත් එපා. කරුණා කරලා මට අවස්ථාව දෙන්න. දැන් ඔබතුමා කියනවා එදාට සාපේක්ෂවද හොඳයිද? ඒ කියන්නේ 2019 ජනාධිපතිවරණයේ තියෙන කාලයට සාපේක්ෂවද හොඳද? නෑ. ඔබතුමන්ලා බලයට ඇවිල්ලා ඔබතුමන්ලා රට බංකොලොත් කරලා, රට විනාශ කරලා, බිලියන 600ක් 700ක් රාජ්‍ය ආදායම නැති කරලා, දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට රාජ්‍ය ආදායම 112 ඉඳලා 108ට අඩු කරගෙන ෆිච් මූඩි ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් රේටින්ග්ස් වලින් රටේ ශ්‍රේණිගත කිරීම පතුලටම වස්සලා රට විනාශ කළා කියනවා. අර විනාශ වුණු කාලයට වැඩිය අද හොඳයි. ඒක හරිද? එහෙම හරිද? මොකද්ද මේ තර්කය? මොකද්ද ඔබතුමන්ලා කරලා තියෙන්නේ? මොකද්ද වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ රජයේ කරලා තියෙන්නේ? සාමාන්‍යයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ සාමාන්‍ය ජනාධිපතිවරයාටයි, කැබිනට් මණ්ඩලයටයි, රජයටයි, රජයේ මැති ඇමතිවරුන්ටයි, මන්ත්‍රීවරුන්ටයි බොහොම සුභවාදී සාමාන්‍ය. හැබැයි 120,000 ජනතාවට කරපු මහ පාප කර්මයක්, මහ සාපයක්. 120,000 ජනතාවගේ මොකද කරලා තියෙන්නේ? ජන ජීවිත කුඩා කරලා, දුප්පත්කම වැඩි කරලා, ආර්ථික අහේනිය ඉහළට නොසලා තබලා මහ ජනතාව බඩගින් ඉන්නේ. වේල් තුන කාපු අය වේල් දෙකයි කන්නේ, වේල් දෙක කාපු අය එක වේලයි කන්නේ. එක වේල කාපු ජනතාවද හාමතේ ඉන්නේ, බඩගින්නේ ඉන්නේ. දැන් කියනවා මේක ස්ටැබිලයිස් කරලාලු. ජන ජීවිත කුඩා කරලා, ආදායම් මාර්ග නැති කරලා, ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකින් රජයේ සංඛ්‍යා ලේඛන වලට අනුකූලව ලක්ෂ දෙකත් ලක්ෂ තුනත් අතර ප්‍රමාණයක් වැසී ගිහිල්ලා විනාශ වෙලා සාමාන්‍යයක් නිර්මාණය වෙලා. මම කියන්නම් සභානායකතුමා, සාමාන්‍යයක් නිර්මාණය වෙලා තිබෙනවා ආණ්ඩුවේ සමහරුන්ට හොරකම් කරන්න, ආණ්ඩුවේ සමහරුන්ට පගා ගහන්න, බියර් පර්මිට් එකෙන් ගහපු පගාව, මත්පැන් බලපත්‍ර වලින් ගහපු පගාව, අරක්කු බලපත්‍රෙන් ගහපු පගාව, බංකොලොත් රටේ පගා ගැහිල්ල ක්‍රියාත්මක කරලා මුදල් වල රහ වැටිලා කොහොම හරි ආණ්ඩුකම ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් කාලය දික් කරගන්න හදනවා. අපි කියනවා නිවට වෙන්න එපා, බියගුළු වෙන්න එපා, එන්න ජනතාව ඉදිරියට, එන්න මැතිවරණයකට මුහුණ දෙන්න. ජනතාව ඉදිරියට ඇවිල්ලා ජනතා තීන්දුවට හිසන මණ්ඩි ගෙන ගන්න, කැත වැඩ කරන්නේ නැතුව, වැරදි වැඩ කරන්නේ නැතුව, ව්‍යවස්ථා විරෝධී වැඩ කරන්නේ නැතුව. මම ඕන තරම් උදාහරණ ඔබට ඉදිරිපත් කරා. පළාත් පාලන මැතිවරණය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කරන්නට ක්‍රියාත්මක කරපු කුමන්ත්‍රණ තර්ජනය කරා. මං අහන්නේ සභානායකතුමා, මොකද්ද ව්‍යවස්ථාදායක සභාවට අද කරන්නේ? ව්‍යවස්ථාදායක සභාව මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාදායක සභාව ගැන තියෙන වගන්ති උල්ලංඝනය කරලා කොහොමද සමහර පත්කිරීම් ගල්ලා තියෙන්නේ? කොහොමද පොලිස්පතිවරයා පත් කරේ? සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී. හතර දෙනෙක් පක්ෂ වුණා, දෙන්නෙක් විරුද්ධ වුණා, දෙන්නෙක් ඇබ්සෙන්ට් කරා. කථානායකවරයා ඇබ්සෙන්ට් කරපු දෙන්නාගේ මතය විරුද්ධ වීමක් හැටියට සලකලා 4-4 තීන්දුව අරගෙන එයාලිනෝ ජනාධිපතිට මගේ තීරක ඡන්දය නම් අහවලටයි කියලා. මට කියන්නකෝ සභානායකතුමා, ඒක නීත්‍යානුකූලද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළද නැද්ද? එහෙම නින්දිත වැඩ කරලා පත්කිරීම් කරනකොට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරනකොට, ව්‍යවස්ථාදායක සභාවක් නිර්මාණය කරේ සංවරණ සහ තුලන හැටියට, චෙක් ඇන්ඩ් බැලන්ස් එකක් හැටියට, ඒකත් කුමුබක් කියන විසි කරලා දැමලා අත්නෝමතිකව ක්‍රියා කරනකොට සාධාරණ සැකයක් නිර්මාණය වෙන්නේ නැද්ද? ජනාධිපතිවරණයටත් පික් පොකට් ගහයි කියන එක මට කියන්නකෝ බලන්න. තමුන්නාන්සලා මහා සුද්ධවන්ත වූ පාරිදෘශ්‍ය පුද්ගලයෝ හැටියට මෙතනට ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන. මං අහලි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතා හඬට ඉඩක් දෙන්න, ජනතා මතයට ඉඩක් දෙන්න, ජනතාවට සවන් දෙන්න, ජනතාවගේ දහඩිය සුවඳ හඳුනා ගන්න, සිතුම් ප්‍රතුම් අවබෝධ කරගන්න. ඉන්නේ කිව්වොත් ඉන්න, කිසි ප්‍රශ්නයක් නැහැ. ජනතාව එළවුවොත් යන්න. ඒක තමයි මහත්මා දේශපාලනය කියන්නේ. ඔබතුමා කිව්ව වචනේ හරියටම හරි. අද විහිළුවක් නේ. මෙච්චර මේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ පිරිසිදුව සඳහන් වෙලා තිබියදී මැතිවරණයක් තියෙන්නට ඕනේ. මැතිවරණ තියෙන කාලවකවානුවක් තියෙනවා. සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16ත් අතර තියන්නට ඕන. එහෙම තියෙද්දි අපිට සිද්ධ වෙනව යෝජනාවක් ගේන්න. ඇයි යෝජනාව ගෙනල්ලා ඔබව පීඩණයට ලක්කරන්න, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න නැතුව, රටේ උත්තරීතර නීතිය උල්ලංඝනය කරන්න නැතුව මේක වහා ක්‍රියාත්මක කරන්නයි කියලා ආපහු යෝජනාවක් ගෙනල්ලා කියන්න සිද්ධ වෙනවා. ඉතින් මම බොහොම පැහැදිලිව කියන්නට ඕන මේ අවස්ථාවේ. දැන් බලන්න, මං සභානායකතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා අද උදේ රටේ තියෙන මර්ධනකාරී තත්ත්වය පිළිබඳ. ඒ කියන්නේ පීඩනය, ඒ වගේම මිනිමරු සංස්කෘතියක් අද නිර්මාණය වෙලා තියෙන සමාජයේ ඔය විවිධ පාතාලකරුවන් කුඩුකාරින් ඔය කණ්ඩායම් ඒ ප්‍රචණ්ඩත්වය අද රජ වෙලා තිබෙනවා. දැන් ඔබතුමා දන්නවද මේ රටේ නීතිය හා සාමය ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය ප්‍රතිපාදන නැහැ, අවශ්‍ය පහසුකම් නැහැ, පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය මානව සම්පත භෞතික සම්පත නැහැ. හැබැයි ඔබතුමාලට සල්ලි තියෙනවා ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කෙන් කෝටි ගණනක් මුදල් වියදම් කරලා ප්‍රජා පොලිස් ව්‍යාපෘතිය කියලා ජනතාව වැල්ලවායට ගෙනහිල්ලා දේශපාලන රැස්වීමක් ජනාධිපතිවරයා ගෙන්නලා තියන. ඒවට සල්ලි තියෙනවා. ඒ වගේ අකටයුතුවන් කරන්නට ඔබතුමාලට මුදල් තියෙනවා. මම පැහැදිලිව කියන්න කැමතියි මේ අවස්ථාවේ සභානායකතුමාටත් වර්තමාන රජයට කරුණා කරලා ඔබ උත්සාහ දරන්නට එපා. එක එක ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරලා මේ මැතිවරණ ක්‍රියාවලිය උල්ලංඝනය කරන්න. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට අත තියන්න එන්න එපා. මැතිවරණයට වරමක් ලබා දෙන්න, අවස්ථාවක් ලබා දෙන්න. මැතිවරණයේදී ජනතාවගේ හඬ තුලින් ජනතා තීන්දුවට හිස නමන්න ඉගෙන ගන්න. මෙතන මේ රටේ හිට්ලර්ලට ඉඩක් නැහැ, මුසලිනිලට පොල් පොට්ලට ඉඩක් නැහැ. මේ රටේ ඉඩක් තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට පමණයි. ඒ නිසා මම කියන්න කැමති සමගි ජන බලවේගයක්, සමගි ජන සන්ධානයක් මැතිවරණය කඩාකප්පල් කරන්නට මේ නිර්මාණය කරන සියලුම ක්‍රමවේදයන්, සියලුම ක්‍රමෝපායන් අපි ජන බලයෙන්, ජන සවියෙන්, ජනතා ශක්තියෙන් පරාජය කරලා මේ රටේ ජනතාවගේ සර්වජන ඡන්ද බල අයිතිය ජයග්‍රහණය කරවන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා කියලා ප්‍රකාශ කරනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. සුරෙන් රාඝවන් මැතිතුමා, ඔබතුමාට විනාඩි 17ක කාලයක් වෙනවා. You have 17 minutes.
ස්තුතියි සභාපතිතුමනි. ගරු විපක්ෂ නායකතුමා, මා හිතන්නේ ඉතා වැදගත් වචන මාලාවක් පාවිච්චි කරමින් කතා කළා මැතිවරණය පිළිබඳව. මා දන්නේ නැහැ එතුමා අර පිටිපස්සේ ඉන්න පාසල් දරුවන් දැක්කද කියලා. දැක්කා නම් මා හිතන්නේ තවත් කතා කරයි. මා හිතන්නේ එතුමා පාසල් වලදී ඓතිහාසික කතිකා කරනවා. අපි ඒක දැකලා තියෙනවා මාධ්‍ය හරහා. මා මේ අද දවසේ පාසල් සිසුවන් පාර්ලිමේන්තුව නිරීක්ෂණය කරන්නට ඇවිත් ඉන්න ඔබ සියලු දෙනාම පිළිගන්නවා. මා දන්නේ නැහැ ඔබ පැමිණි පාසල මොකක්ද කියලා. මොන පාසල වුණත් ඔබ ඇඳගෙන ඉන්න ඇඳුමෙන් පේනවා මට ඔබ ඉස්ලාම් පාසලකින් පැමිණ තිබෙන බව. අස්සලාමු අලයිකුම්. நீங்கள் வந்தது இந்த நாட்டின் ஜனநாயகம் எந்த அளவுக்கு ஆழமாக இருப்பது என்று கண்ணூடாக பார்க்க வேண்டியதாக இருக்கும் நிலையாக இருக்கும் என்று நான் நம்புகின்றேன். ஒப கவதாகோ ஒபென் கெனெக் மிராட்டே அநாகத்தே மே பார்லமெண்ட்வே வாடுவி ஒப எவக்கட்ட ஜீவத்மன சமாஜே பிரஜாதந்திரவாதே கம்புர ஆரக்ஷா கரண்ணட்ட ஒபட்டத் ஒபே குருவருண்டத் ஒபே டிமௌபியன்டத் ශක්තිය ධෛර්ය ලැබේවා යන්නයි මගේ පළමුවෙනි ප්‍රාර්ථනය. ගරු සභාපතිතුමනි, මැතිවරණ යනු සහභාගී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක සමූහයක තිබිය යුතු අවම කොන්දේසියයි. පාටිසිපේටරි ඩෙමොක්‍රසි ඩිමාන්ඩ්ස් ඔෆ් ෆන්ඩමෙන්ටල් ප්‍රොසෙස් ඔෆ් ටයිම්ලි ෆ්‍රීක්වෙන්ට්ලි fair and free elections. In this country's democracy had been damaged. It is due to former leaders, some of them trying to, and others, those who took up arms in the north, opposed democratic forms of elections. In the world we know, no government whatsoever that had postponed elections have ever been popular among people, and very seldom they have been elected. Therefore, those fundamental facts are in front of us. There is no question that a country like Sri Lanka, with multi-religious, multi-ethnic, and I would say multi-nations state, its nuances and justification of our existence as a republic is fair, frequent, and free elections. Now, after the unprecedented economic crisis this nation faced, and the peripheralized, marginalized citizens who suffered more than anybody else have come through last 23 months and made a stable and progressing government. Sabahaparitumani, minutu kipekata kalin, avurudu hatarak mamme parlamentuve innova, e avurudu hatarema mama mahajana mudal karaka sabhave samajikek, ma ita satuta una, palaweni watawata lankave, sarva arthike pilibandawa api panatak gennata dahasi vela, e panate avasana draft ekak minutu kipekata payakata kalin api sakatcha kala. Ehi pitu ganan liyawela thibenne. Deshapalana vidyawa pilibandawa shishyek wena mata ithamat satutu une. Ehi api sandahan kara thibenawa intergenerational economic justice kiyana wacane. Meya aarthika wacanayak nevey. Meya atishaya deshapalanika wacanayak. Parampara dekak athara parapuru dekak athara ඇතිවී තිබෙන යම් හෝ ආර්ථික අසාධාරණය මැඩපවත්වා ගන්නට අවම කරන්නට මේ පනත උදව් වෙන බව ඒ පනතේ සඳහන්. ඉතාමත්ම ප්‍රගතිශීලී. ඉතාමත්ම ජනකේන්ද්‍රීය වුණු. ජනතාවට වග කියන. ජනතාවට වග වෙන. අන්න එවැනි වූ පනතක් ගේන්න පුළුවන් උනේ කොහොමද අපට? අරමුණු ඇතිව කලබනාකරණය කිරීම management by objectives කියන පොත Peter Drucker කියන මහා සමාජ ආර්ථික කලබනාකරණ විද්‍යාඥයා Frankfurt විශ්වවිද්‍යාලයේදී ඔබතුමා දන්නවා ඔබතුමා කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකයෙක් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන කෙනා Frankfurt School of Critical Studies Frankfurt විශ්වවිද්‍යාලයේ බිහි වුණු විමර්ශන පාසල තමයි ලෝකේ වාමාංශික කඳවුර ඉතාමත් ශක්තිමත් කළේ before they moved into New York School of Rationalities. And A, with Vishwavidyalaya Uganda, Peter Drucker. Oh, mukadda kiyanne. Arthike vagema samaje rajya giriya yutte pratipatti garukavaya. Pratipatti padanam karaganeya. Peter Drucker meka kiyanna kalin. Api avurudu 2030 therawada bauddha ratak hetta api dannawa meka. Kochchara dana dunna. Kochchara torang haduwat. Macam jail peris itu mah inwa panadura ke anda itu mah gaya gram perdeshe panadura wadaya api danno panadura itu pasi presiden benne yara mahatoran itu, hamba esak nausa kama mada lama kali itu lama panadura toran balan yara api, namun Buddha kami apa dikira tiinne me amisa puja siallak ram wada ekap pratipatte puja awak wedagat kiel, pansil rakim wedagat penawa toran dahak khadrona itu wada. Enam pratipatti garuka rajyak bihi karannata pratipatti garuka samajayaka aditalama damannata nam api pratipatti garuka ramuwak thula weda kala yutiye. Enisa me chandaya pilibandawa athi wee tibena visheshayen janapati chandaya pilibandawa athi wui tibena athi kara tibena e thulin athi karannata utsaha gannawu jana manasa vyakula kirima api pratiksheepa karanawa hela dakino. Mandayat maga itamatma pahadiliya hela gamuru thibunu e avasthawan magaramin jatiyak hatiyata petrol milagiyama e milagiya petrol gi botal me litre gannet singhala da demala da muslim da katholika da kristiyani da niragamika da kiyala nemei siyalloma e milata gatta enisa Chandaya kaldamima rajya kisi vidiyakin nokala yutu wadakya eya me rajaya කිසිසේත්ම කරන්නට සූදානම් නැත, අවශ්‍යද නැත. ඇයි අවශ්‍ය වෙන්නේ අපිට? මයි දෙයනේ මේ පශ්චාත් නිදහස් කාලයෙන් පස්සේ මේ අවුරුදු 76 දී ඕනෑම අවුරුදු දෙකක් කරන්න බලන්න. එය 56 කරපු සංස්කෘතික විප්ලවය අවුරුදු දෙකද, එය 83 මහා ජන සංහාර අවුරුදු දෙකද, එහෙම නැත්නම් යුද්ධයේ අවසානයේදී 2009 පස්සේ අවුරුදු දෙකද? ඕනෑම අවුරුදු දෙකක් ගත් කල කිසිම අවුරුදු දෙකකදී මුහුණ නොදුන්නු මහා පරිමාණයේ අභියෝග රාශියකට මුහුණ දෙමින් ජයග්‍රහීව මහජනයා සමග නැගිට සිටින්නට පුළුවන් වුණු රාජ්‍යයක් හදන්නට අපේ රජයට බිහිවිලා තිබෙනවා. මම නැවත නැවත කියන්නට අවශ්‍ය නැහැ, මම දේශපාලනයට සම්බන්ධ වෙන්නේ දේශපාලනයට මාව ආමන්ත්‍රණය කරපු පුද්ගලයෙක් හැටියට. තරඟ කරලා ඡන්දය කරලා අනිත් එකාව පරද්දලා නෙමෙයි මම දේශපාලනයට ආවේ. රාඝවන් දේශපාලනයට එන්න ඔබ විසින් මේ රටට දායක වෙන්න පුළුවන් කියලා අපි හිතනවා කියලා නිදහස් පක්ෂය ඇතුළුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය ගරු බැසිල් රාජපක්ෂ සහ මහින්ද හිටපු ජනාධිපතිතුමා ඒ තීරණය ගත්ත නිසායි මම අද හිටගෙන ඉන්නේ මෙතන. අනේ ඒ තීරණය නිසා මට පුළුවන් වෙනවා හෙට ලැබෙන ඡන්දය නෙමෙයි සභාපතිතුමනි, මගෙන් අහිමි වෙන්න පුළුවන් මුල්ලතී වල තියෙන ඡන්ද ප්‍රමාණය නෙමෙයි මට වැදගත් වෙන්නේ. ඊළඟ පරපුර වාඩි වෙලා ඉන්න මේ ඊළඟ පරපුරේ හෙට අනාගතය හදන්නේ කොහොමද කියන එකයි මගේ හදවතේ තියෙන්නේ. අනේ ඒ වෙනුවෙනි මම වැඩ කරන්නේ. ඒ නිසා මට ඔබ ඉදිරියේ මට කියන්න පුළුවන් කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී එක අඟලක්වත් වෙනස් නොකර අවශ්‍ය කාලයේදී අවශ්‍ය දිනයේදී කියන නියමිතට අපි ඡන්දය කරන්නට ලෑස්තිය. ඔබොල්ලෝ ලෑස්තිද? ඔගොල්ලෝ ලෑස්තිද? ඊයේ ගිහිල්ලා කතා කරනවා අනේ අපිව ගන්නයි කියලා ජීවීප් එකත් එක්ක. මා මිත්‍ර දැලසලා පෙරමු. එතුමා මිත්‍ර නැහැ. මම හිතන තුමාට පිළිතුරු දෙන්න අවස්ථාවක් තියෙනවා. සභාවට එනවනම් ජීවීප් එකක ඉල්ලා සිටියා. අපිව ගන්නවද කියලා. ජීවීප් එකේ ලාල්කාන්ත දුන්න ස්ටේජ් එකේ කුඩු වෙන්න මේගොල්ලන්ට. අනේ මේ කුණු ගඩවල් වල ඉඟා කපු උඹලත් එක්ක දේශපාලනයක් නැහැ කියලා කිව්වා අය. එතකොට මොකද වුනේ? ඔන්න එතකොට දැන් ගිහිල්ලා කියනවා ගරු රජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමනි අපි ඔබතුමාත් එක්ක එකඟ වෙනවා, කරුණා කරලා අපිව ගන්න කියලා. ඒගොල්ලොත් කියනවා ඔව් අපි දැන් දිනන්න යන්නේ පොහොය 3යි තියෙන්නේ, 3 වෙනි තුන් පොහොය ඉවර වෙච්ච හැටි අපි ජනාධිපතිය, ඒ නිසා අපිත් එක්ක එකඟ වෙන්න අය කියලා. මුලාසුරේ ගරු සභාපතිතුමනි කොමියුනිස් පක්ෂය කියන්නේ ප්‍රතිපත්ති තියෙන පක්ෂයක්. ඒ පක්ෂයේ න්‍යාය පත්‍රය අනුව බලන්න ජේවීපීත් එක්ක එකඟ වෙන්න පුළුවන් ඊර බැහැකේ පැටි අද උදේ ගිහිල්ලා එක වෙන්න පුළුවන්ද තවත් පක්ෂයක් එක්ක? ජේවීපීට ආර්ථික සමාජ දේශපාලනයට ප්‍රතිවිරුද්ධ වෙච්ච සල්බත් එකතු වෙන්නේ කොහොමද? මෙන්න මේ ව්‍යාකූල තත්වය තිබෙන නිසා අද අපිට කියනවා අනේ මේ ඔගොල්ලෝ ඡන්දේ කල් දාන්න නේද බලාගෙන ඉන්නේ කියලා. නැහැ, උතුරේ සෝදානම්ය, කන්ද උඩරට සෝදානම්ය, දකුණ සෝදානම්ය, බස්නාහිර සෝදානම්ය, ඡන්දය කවදද කියලා කියන්න අපි ඡන්දයට මුහුණ දෙනවා. ඒ පමණක් නෙමෙයි, අපේ පොදු අපේක්ෂකයා නිදහස් පක්ෂය, අපේ පාර්ශවය, පොදු පෙරමුණ සහ ඉතුරු වෙන්න පුළුවන් ඔක්කොම පක්ෂ එකතු වෙලා පොදු අපේක්ෂකයා ඡන්දයට ඉදිරිපත් කරනවා. ඒ අපේක්ෂකයා දේශය, ජාත්‍යන්තරය, කලාපය දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් වෙනවා. ඔහු මහජන ඡන්දයෙන් කරු විපක්ෂ නායකතුමා නැගිටලා ගියා. නමුත් එතුමා මතක් කළ යුතුයි මෙරටේ ඇතිවෙච්ච ජනාධිපති මැතිවරණ වලින් දූෂිතම ජනාධිපති මැතිවරණයේ සිදු වුණේ 1988 බව විශ්ලේෂකයන් සඳහන් කරනවා. මිනිමැරුම් මැද්දේ පාරවල් වල ගස් කපලා ගිනි තියලා එහෙම ගිය මැතිවරණයකින් තමයි හිටපු ජනාධිපතිතුමා ගරු ප්‍රේමදාස ජනාධිපති වුණ බව මම නෙමෙයි කියන්නේ, ඉතිහාසයේ කියනවා. ගත ඡන්ද ප්‍රමාණය කීයද? 50.4421යි. එයනේ 51ක්වත් ගත්තේ නැහැ. 51.5ක්වත් ගත්තේ නැහැ. ඒකට සාපේක්ෂව ලෝකයේ පළවෙනි අගමැතිනිය වුණු ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිනිය 49.9ක් ගත්තා. ඡන්ද වෙනස කීයද? 218,000 ඡන්ද වෙනස. ඒ කාලේ ජීවත් වෙච්ච අපිට, මැරිලා නොවිපුණු අපිට, තාමත් මතකයේ තියෙන අපට, දේශපාලනය පිළිබඳ අවදියෙන් ඉන්න අපට දැන් ඇවිත් කියන්න එපා අපි ප්‍රජාතන්ත්‍රවාදය උගස් කරන්නට යනවා ප්‍රජාතන්ත්‍රවාදය අපි බැහැගෙන හයිජැක් කරගෙන දුවන්න හදනවා කියලා. නෑ එසේ කිසිම බයක් කරගන්නට එපා. විපක්ෂය ඇතුළු අනිත් කණ්ඩායම්වල වේදිකාවල සැරසිලි බොඳ වෙලා යද්දී එක එක්කෙනා බැහැලා යද්දී සැරසිලි ගැලවිලා යද්දී ඒ අයට හිතෙන්න පුළුවන් යම්මෝ විදියක මෙන්න මෙහෙම කල්ලෙක කල් දබා ගැනීමක් සිදු කළොත් හොඳ වෙන්න පුළුවන්ය කියලා. එහෙම කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා මා හිතන හැටියට අපිට තිබෙන මේ රූප රාමුව තුල ප්‍රධානතම ඉලක්කය විය යුත්තේ අපේ ආර්ථික ප්‍රති උත්තේජනයයි. Rejuvenating our economy had become and should be number one priority at all. And therefore, we Honorable M.A. Subhadran is here. He is a contributory member to the Committee on Public Finance. And he was very happy, except for one or two clauses, which I think he raised using his vigorous legal eyes, that we are able to, after a long time, possibly the first time in our history, to bring about this financial discipline under a leader who had seen this and is able to negotiate and able to convince the international community and able to get the same officials to get into this journey of recovery. Our priority should be by at least 2030, 2040 to keep our debts less than 95% of our GDP rate and to be able to maintain minimum 5% of economic growth and to be able to keep our inflation below 3%. And that's the priority. Yes. Therefore, the finance ministry may take a bigger role in governing the state. Other ministries may have to follow their instructions. Honorable Dr. Nanaka Godaheva raised that question, and I was able to very candidly answer him, yes. What do you think? I have been in private sector for a long time before I became an academic. If the marketing department mess it up, by all their activities.
Honorable member, you have 2 minutes.
It is the finance department which will come and take over and say there is a new financial regulations. Therefore, when you travel, I was in Mullaitheevu just about 2 days ago. The fundamental people there, still post-war, 2009, then 2019 COVID, and all those issues, they are still a suffering community. They are only a fraction of the entire nation's lamenting citizenship in this country. The memories of a broken land and the bleeding wounds of finished war and unknown future, not only in Mullaitheevu. It is also true about the entire northern province. It is true about the eastern province, and it's more or less true about all other 7 provinces too. Therefore, our priority should be, Enisa, Arthika Api Mithanin Galavaganima Saha Arthika Vimuktya Karaya Mata Karaname Viaya Mea Tula Janaya Dakinava Meka Vinividava Janaya Tiranya Kara Avasanya Megamana Yanavada Evanatang Saupakarak Patkaragana Danatiayata නවතත් අත්දැක බැලීම් දෙන්නට මේක දෙනවාද කියලා. අත්දැක බැලීම් කරන එකට හොඳටම
කාලය අවසානයි ඔබතුමා.
හොඳම පිළිතුරු ලැබුණේ ඔබතුමාගේ පළාතෙන් මම හිතන්නේ සභාපතිතුමනි. අර අහිංසක ධීවරයන් 4 දෙනා ගිහිල්ලා කොහෙදෝ පාවෙලා ආපු. බෝතලයක තිබුණු බීම අත්දැක බලන්න ගියා. ඔන්න ඔක තමයි වෙන්න යන්නේ. අත්දැක දන්නේ නැති බීම මොන්න ගිහිල්ලා අත්දැක බලන්න ගියොත් එම ජාතියටත් මේ දේශයටත් වෙන්නේ ඔන්න ඕකයි. ඒ නිසා පසුගිය මාස 23 තුලදී කර තිබෙන වාර්තාව බලන්න සියලු ප්‍රදේශවලින් අංක ගණිතය අනුව දේශපාලනය අනුව සමාජය අනුව ජාත්‍යන්තර අනුව ජාතින් අතර සමගියත් ආගම් අතරේ අනෝන්‍ය අවබෝධයක් ත්‍යාගන මේ රාජ්‍ය මේ ආණ්ඩුව ගෙනියන නිසා අපි කරට වෙලාවට ප්‍රතිවරණේ පවත්වනවා ධර්මයේ අනුව වැසිවැටන දේශයක ආශිර්වාද ලබා දද්දා වූ ජාතික නායකයෙක් බිහිකර අපි මේ දේශය ගොඩනගන බවට පොරොන්දු වෙනවා. ඒ පොරොන්දුව කරන්නේ හුදෙක් මෙතන වාඩි වී ඉන්න හා වාඩි නොවී ඉන්න කට්ටියර නෙමෙයි, අර හෙට දිනේ බාර ගන්නට ඉන්න දුවදරුවන් ඉදිරියේ. එවැනි දේශයක් මගේ මවුඹට සිදු වේවා, උදා වේවා කියා මම ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ගරු එම්.එස්. මන්තිරන්, ඕඩර් ප්ලීස්. මූල ආසනය සඳහා නමක් යෝජනා කිරීම.
KPS
කුමාරසිරි වර්මන්තුමා මූල ආසනය සඳහා.
Thank you, Honorable Chair, for the opportunity to speak on this adjournment motion. One might wonder why at this time the opposition is moving this for a resolution by Parliament. Just 3 days ago on the 8th, Monday, there was an attempt before the Supreme Court by a person who was put up by someone to get the Supreme Court to say that the term of the president is 6 years and not 5. A 5-judge bench of the Supreme Court clearly articulated, told him to read Article 30, Sub-Article 2, which had been amended by the 19th Amendment, which very specifically says the term of the president is 5 years. But while that matter was there, the state tendered to court a document stating to be an announcement by the incumbent president saying that he believes that the term is only 5 years. Now I also appeared in that matter. And it seemed rather curious why the incumbent should say that at all. Nobody asked for his opinion on the matter. The matter was there for judicial interpretation. And this letter was given. And I made the remark following Charles Dickens that there is a willing witness and an all too willing witness in relation to that announcement that was tendered to court. And now things are becoming clearer as to who is behind this. Because yesterday we saw an announcement that the cabinet had considered and approved the presentation of an amendment to the Constitution to amend Article 83B of the Constitution. That is an exercise purely designed to bring about confusion in the country and delay the holding of the presidential election. When the 19th Amendment to the Constitution was presented to this House, and it was the Prime Minister at that time, Ranil Wickremesinghe, who moved it, it was announced that only amendments that do not require a referendum was to be done at that stage, because we were then moving to prepare a new constitution for the country. And because Article 83 of the Constitution is listed in 83A as one of the articles which require a referendum if it was to be amended, Article 83 was not touched. But that did not mean anything at all as to what the term of the presidency or what the term of the parliament was to be after the 19th Amendment took effect. Because Article 30 sub-article 2 and Article 62 sub-article 2 were both amended by the 19th Amendment to the Constitution, decisively changing the term from 6 years to 5 years, and that is what is extant as law of the country today. Article 83B merely says, if you are to extend it a term of parliament or of the presidency for more than 6 years, beyond 6 years, you need a referendum. That can be allowed to remain as it is. There is no necessity to seek to amend that article now and reduce the 6 years mentioned there to 5 years. That comes into operation only if Parliament attempts to increase the term of office of the presidency or the parliament beyond 6 years. For posterity, if that needs to be changed, that can be done in a new constitution. But at this stage, when the Election Commission is about to make the announcement for the holding of the presidential election at the expiration of 5 year term, which is what is extant, which is what the Supreme Court on the 8th of July has again decisively said, not that they needed to say it, that is what we can read, which is so plainly there in the Constitution. At this point in time, to now try to bring in an amendment to Article 83B is for the specific purpose of trying to obtain an interpretation from the Supreme Court that such an amendment requires a referendum. Because 83A says, including this article, meaning 83. If 83 is to be touched, it will require a referendum. Wholly unnecessary, absolutely unnecessary exercise that the cabinet is moving to do, unnecessary for purposes of understanding what the term of office of the president is, but necessary for the incumbent. Necessary for the incumbent to confuse and to say that 83B needs to be amended before the presidential election is to be conducted. Now, if the incumbent thinks that the people of the country are so dumb that they cannot see his hand behind this move, he is sadly mistaken. Why in the world would anybody now seek to amend Article 83B? Surely it was he who moved the 19th Amendment to the Constitution, advisedly left out 83B, because that would have required a referendum. He himself, having done that, knows that Article 83A specifies Article 83 as one of those that requires a referendum. Wants an interpretation from the Supreme Court that to amend Article 83B, a referendum is required. Now, that has absolutely nothing to do with the term of office of president expiring in 5 years as the law stands today, because Article 30 sub-article 2 very specifically says 5 years. You don't have to amend Article 83B. So this exercise, and I want to announce to the country, to all the people, that this is a subterfuge. This is an attempt to pull wool over people's eyes into believing somehow that Article 83B also needs an amendment before a presidential election is to be conducted. And that's a fallacy. That is false. That is wholly untrue. That is only for the purpose. This exercise would be only for the purpose of delaying, not holding, a presidential election that is due before the 17th of October this year. And if the president persists in this move, if the cabinet persists in this move of introducing an amendment to the constitution at this point in time, they will be kicked out of office even before October this year. The people will have to get on the streets. Therefore, I'm asking the cabinet, all of those who are going to today speak and say, no, we are ready for the election, then hold the election without engaging in this subterfuge of an amendment to Article 83B. Thank you.
Thank you very much. Boris Suri Garu Mantua, Milagata Garu Bandur Gunwardhana Mantua, Obathumata Vinadi 27ak Kalayak Thiyenawa.
Garu Mulasanaruda Mantri Tumani. නැහැ මොකද මට ඉස්සෙල්ලා කතා කරපු ආචාර්ය සුසිල් ප්‍රේමදාස මැතිතුමත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමත් දෙන්නම මම පාර්ලිමේන්තු එන විට මේ සභා ගැබේ හිටියේ නැති නිසා මට මේ ප්‍රජාතන්ත්‍රවාදී මිනිස් අයිතිවාසිකම් ඡන්ද කල් දෙවීම යනාදී පිළිබඳ අධ්‍යක්ෂින් රාසියක් තිබෙන නිසා මට විනාඩි 270ක් විතර තියෙනවා නම් වඩා හොඳට මේ පිළිබඳ කියන්න තිබුණා. ගරු සභාපතිතුමනි මේ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන විට මේ උත්තරීතර සභාව පිළිබඳ අපි පාර්ලිමේන්තුවට එන කාලේ මුළු රට පුරාම තහනම් කරනු ලැබූ ජනතා විමුක්ති පෙරමුණ ගෙන ගිය මතවාදය තමයි හොර පාර්ලිමේන්තුව වර්ජනය කරව. ජේ.ආර්. මරව් හොර පාර්ලිමේන්තුව වර්ජනය කරව්. පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන අයට දඬුවම මරණය. එනිසා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වයේ දෙන මහජන එක්සත් පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයේට තරුණයෙක් ලෙස මම ඉදිරිපත් වෙනකොට මටත් ගෙනල්ලා දුන්න ගෙදරට ලිපියක් දඬුවම මරණයයි. එතකොට ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් මා අඩින් කතා කරන සියලු දෙනා කිව්වේ මේ පාර්ලිමේන්තුව හොර පාර්ලිමේන්තුවක්. මේ පාර්ලිමේන්තුව ඇතුළට යන්නේ හොරු. එනිසා එකට කිසි කෙනෙක් සම්බන්ධ නොවිය යුතුයි කියන. ඊට පස්සේ භීෂණයේ බරපතල ලෙස ඇවිලුණා. සජිත් ප්‍රේමදාස මහතාගේ පියාණන් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිවරණය බලය ලබාගත්තට පස්සේයි පාර්ලිමේන්තුව පැවැත්වුණේ. මුළු රටේම තමන් දරන මතයට විරුද්ධ මතයක් දරන බොහෝ දෙනෙක් මරණවා. මරණවා පමණක් නොව මිනිය ධනිස්සයෙන් පහලට දාලා වළලන්නේ කියලා නියම කර. මරණ ගෙදරකට සාමාන්‍ය මිනිස්සුන්ගේ මොන ආගමක් ඇදැව්වත් කතාවක් තියෙනවා. සෑම මනුෂ්‍යයෙකුටම ගෞරවාන්විත මරණයක් හිමිවිය යුතුයි කිය. ඒ නිසා අපි කුඩා කාලේ අපිට උගන්වලා තියෙනවා බුර්ත කලේබරය පාරේ ගෙනියන විට බස් එකේ ගියත් නැගිටින්න කියලා. එහෙම තිබුණ රටක්. මේ රටේ මිනිස්සු සෑම මනුෂ්‍යයෙකුටම ගෞරව කළා මරණයේදී. තරහකාරයොත් මරණ ගෙදරට ගිහිල්ලා ආචාර කළාව මනුස්ස ජීවිතය නිම කිරීමට. එහෙම තිබුණ රටක යකඩ ගැටෙන අමිහිරි සද්දය, උණ්ඩේ අමිහිරි සුවඳ, දුක වේදනාව මර ලතෝනිය යටතේ සම්පූර්ණයි. ඝාතන සංස්කෘතියක ප්‍රචණ්ඩත්වයේ අසාමාන්‍ය ගොදුරු බවට මේ රටේ නිරායුද්ධ අහිංසක ජනතාව පත් වුණා. ඔවුන් නියමයක් කළා ප්‍රජාතන්ත්‍රවාදයේ යටතේ ජනතාවට තියෙන ඡන්ද අයිතිය. ඡන්දේ දාන්න යන පළවෙනි පස් දෙනා මරණ. ඒ කීව වගේම නිරායුධ අවිහිංසක මිනිස්සු පළවෙනි පස් දෙනා මැරුවා. මේ රටේ මහා සංඝරත්නය තමන්ගේ ආගම ධර්මය ප්‍රචාරය කරපු මහා සංඝරත්නය, විදුහල්පති ධූර දරපු හාමුදුරුවරු, පූජකවරු විශාල ප්‍රමාණයක් ඝාතනය වුණා. මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දරලා වැනි විශ්වවිද්‍යාලවල දුර්ලභ මානව සම්පත් ඝාතනය වුණා. විජය කුමාරතුංග වැනි ඉතාම අසහාය රංගන ශිල්පී සමනලයකට වෙඩි තියනවා වගේ මරලා දැම්. මේ ඝාතන සංස්කෘතිය තුළ ඒට ප්‍රතික්‍රියා දැක්වුවා රණසිංහ ප්‍රේමදාස ආණ්ඩු. එතකොට මම මන්ත්‍රීවරයෙක් ලෙස පත් වෙලා මට මතකයි මිනිමරු ආණ්ඩු කියලා සජිත් ප්‍රේමදාස මහත්මා කියනකොට රිචඩ් සොයිස වගේ මාධ්‍යවේදියේ ගාමිණි පොන්සේකා ඔය මූලාසනයේ ඔත්තර නියෝජ්‍ය කතානායක ධූරයේ හිටිය ගෙදරට ඇවිල්ලා මේ ආණ්ඩුවේ මැර හමුදා විසින් අරන් ගිහිල්ලා ඝාතනය කරලා රිචඩ් සොයිසව ගල් ගැට ගහලා හෙලිකොප්ටරෙන් ගිහිල්ලා මුහුදට දාලා ඒ මුහුදේ පාවෙලා ඇවිල්ලා තමයි රිචඩ් සොයිසගේ මෘත කලේබරේ හොයාගන්න හම්බුනේ. රිචඩ් සොයිස ගෙනියන අවස්ථාවේදී රටේ නියෝජ්‍ය කතානායක ලෙස සිටපු ඔහු සිනමාවට සම්බන්ධ හා කලාවට සම්බන්ධ කෙනෙක් නිසා එතුමාගේ බෑණියෝ ගාමිණි පොන්සේක මැතිතුමාට තමයි කිව්වේ ඇවිල් අරංගිය මේ රිචඩ් සොයිසව බේරගන්න මැදිහත් වෙන්න කිය. එතුමා නියෝජ්‍ය කතානායක. මම රිචඩ් සොයිස පිළිබඳ මම පාර්ලිමේන්තුවට පැමිණෙන්න පෙර සුද්දිලාගේ කතාව වෘතාන්ත සිනමා කෘතිය නිෂ්පාදනය කරලා මෙරටේ හොඳම චිත්‍රපට නිෂ්පාදකට මේ සම්මානය ලැබලා තිබුණා. ඊට පස්සේ මම සිරිමැදුර හැදුවා. ඒ වෙලෙත් හොඳම චිත්‍රපට නිෂ්පාදකට මේ සම්මානය හිමිවුණා. ඊට පස්සේ මම ආයෝම හැදුවා. ඊට පස්සේ ද නිවුස් පේපර් හැදුවා. ඒත් මේ රටේ හොඳම චිත්‍රපට නිෂ්පාදකට මේ සම්මානය. මෙහෙම සිනමාව කරන කොට අපි ඒකේ මං අදහස් කළා මෙවැනි රාජ්‍ය මිනිමරු ත්‍රස්තවාදය පිළිබඳ රිචඩ් සොයිසගේ මෑණියෝන්ගේ පුවත පිළිබඳ චිත්‍රපටයක් හදා. මම විපක්ෂයේ ඉන්නකොට යහපාලන ඉන්න ආණ්ඩුව මේ චිත්‍රපටිය පටන් අරන් මුහුරත් තියලා ඒක කැන්සල් කළා. හමුදාව කිව්වා මේ චිත්‍රපටිය හදන්න දෙන්න බෑ කියලා ලංකාව. මේ ඇත්ත කතන්දර ඔක්කොම නැතුව වීරයෝ ලෙස මේ කතා කරනකොට ඒ කාලේ මේ ප්‍රචණ්ඩත්වය ඇතිවෙන්න හේතු වුණේ හේතු මූලය මේ රටේ අධ්‍යාපන ක්‍රමය. මේ අධ්‍යාපන ක්‍රමය විසින් දරුවෙකුට නිදහස් අධ්‍යාපනය යටතේ විද්‍යා කලා වාණිජ කියලා විෂය ධාරා තුනක් තියෙනවා. අතිමහත් බෞතර ඈතේ පිට ගම්මාන පළාත්වලට විද්‍යාව උගන්වන්න ගුරුවරු විද්‍යාගාර නැහැ. ගණිතය උගන්වන්න ගුරුවරු නැහැ. ගණකාධිකරණ උගන්වන්න ගුරුවරු නැහැ. මොනවද මේ ගම්මානවල මේ රටේ නිදහස් අධ්‍යාපනය කියන දරුවන්ට ඉගෙනුවේ? බෞද්ධ සංස්කෘතිය, දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය මේ විෂයන් උගන්වලා විශ්වවිද්‍යාලයට එන 50%කට වඩා වැඩි පිරිසක් කලා අධ්‍යාපනය ලැබුණා. ඒ අයට මේ අධ්‍යතන වෙනස් වෙන ලෝකේ රක්ෂාවත් ජීවනෝපායක් හොයාගන්න බැරි වුණා. එතකොට ඒ අය කරේ මේ රටේ උගත් වීටිය විශාල ප්‍රමාණයක් කලා උපාධි ලැබලා ඒ අයට කරන්න රස්සාවක් නෑ. රස්සාවල් තියෙනවා රට ඇතුළේ, ඒවට අවශ්‍ය උගත්තු නෑ. ඉන්න රස්සා තිබෙන රස්සාවලට අවශ්‍ය උගත්තු බිහිවෙන්නේ නැත්තම්, ඉන්න උගත්තුන්ට දෙන්න රස්සාව නැත්තම් එතන සේවා වියුක්තියේ ව්‍යුහාත්මක අසමතුලිතතාවයක් තියෙනවා. ඒ අතර විශාල තරුණයන්ගේ සමාජ වෛරයක් ඇති කරවුණු. ඇයි කුඩා කල සිට බොහොම අමාරුවෙන් දුක්මාසි වෙලා ඉගෙනගෙන පොපියන චමත්කාරයේ සහිත භද්‍ර යෞවනයේ පව් කළා, කසාදයක් බැඳලා ගියක් දොරක් හදාගෙන තමන්ගේ කියලා ජීවිතයක් පටන් ගන්න ඉන්න තරුණයන්ට කරන්න රස්සාවක් නැති වෙනකොට මේ ඇතිවන තරුණ අසහනය තුළ අන්තවාදී දේශපාලන පක්ෂ විසින් ඔවුන්ට මරාගෙන මැරෙන දේශපාලන දර්ශනය දෙනවා. උතුරෙත් ඒකයි, දකුණෙත් ඒකයි. ඒ පිළිබඳ මට වඩා විශාල අවබෝධයක් දැනීමක් මහාචාර්ය ජීල් පීරිස් මැතිතුමාට තියෙනවා. මොකද එතුමා තමයි රණසිංහ ප්‍රේමදාස රජේ තරුණ අසහනය පිළිබඳ කොමිසමේ සභාපතිවරයා ලෙස මෙවැනි තත්ත්වයක් ඇතිවෙන්න හේතුභූත වෙච්ච කරුණු සොයන්න පත් කරපු විද්වතා. ඉතින් එතුමා දැනන් හිටියා මේ තරුණ අසහනය අදත් තියෙන්නේ ඒ වගේ නිසා. මම ඒකට ප්‍රතිකර්මයක් විවිධ අභියෝග යටතේ කරපු ඇමතිවරේ, මම අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් සිටියේදී මේ විද්‍යා කලා වාණිජීතරක් තියෙනකොට මේ දරුවන්ට අද්‍යතන ලෝකෙට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හදලා දෙන්න, තාක්ෂණ වේදේ විෂය ධාරාව ටෙක්නොලොජි ස්ට්‍රීම් එක හඳුන්වලා දුන්නා. මම අධ්‍යාපන ඇමති වෙනකොට අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිතුමත් එක්ක සඳ ලංකාව මධ්‍ය මහාවිද්‍යාලයට යනකොට එතුමා සාක්ෂි කියයි එක කම්පියුටර් එකක් තිබුණේ. අපි විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ කම්පියුටර් දැකලා තිබුණේ නැහැ. ඊට පස්සේ කම්පියුටර් තිබුණා සඳ ලංකාව මධ්‍ය මහාවිද්‍යාලය කියන්නේ මේ පළාතේ තියෙන වඩාම ජනප්‍රිය ඉතාම ඉහළ අගයෙන් යුත් පාසල. එක කම්පියුටර් එකක්වත් නැහැ. ඒ නිසා මම කල්පනා කළා තොරතුරු තාක්ෂණේ ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි, ඉංජිනේරු තාක්ෂණේ ඉංජිනේරින් ටෙක්නොලොජි, බයෝසිස්ටම් ටෙක්නොලොජි ජෛව පද්ධති තාක්ෂණේ, තාක්ෂණයේ සඳහා විද්‍යාව සයන්ස් ෆෝර් ටෙක්නොලොජි කියන ඒව එක්ක මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර 1000 ඩෙල්ෆ් දූපතේ ඉඳන් මෙහාට එනකන් හැදුවා. මට ඒක කියන්න ඕනේ වුණේ අර ලක්ෂ 10ක සූරු පන්ති කාමරයක් අරන් දීලා සක්වල කියලා මේ විපක්ෂ නායකවරයා මේකෙන් ප්‍රාතිහාරයක් පාන ආකාරයට දවස ගානෙම මේ රූපවාහිනිය වෙනම විනාඩි 3ක් විතර ගන්නවා ලක්ෂ 10ට හෝ 11ට. මම සභාපතිතුමනි පරිගණක 40කින් යුක්ත පරිගණක විද්‍යාගාරය, පරිගණක 20ක් තියෙන භාෂාගාරය, පරිගණකයක් තියෙන ගණිතාගාරය, පරිගණකයක් තියෙන දුරස්ථ අධ්‍යාපන ඒකකයක් සහිතව පරිගණක 62ක් එක්ක ලංකාව පුරාම මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර 1000ක් හදලා තියෙනවා. එහෙනම් ඒක සක්වල නෙමෙයි පරසක්වල වෙන්න ඕනේ. මොකද විද්‍යාගාර 1000ක් ලංකාව පුරාම හදලා ඉවර කරලා විවෘත කරන්න රැස්වීම 1000ක් තිබ්බනම් මම අධ්‍යාපන ඇමතිවරයා වාසේ ගමට තොරතුරු තාක්ෂණය ගෙනියන්න පරිගණක 40ක්, ඉංග්‍රීසි ජර්මන් ප්‍රංශ භාෂාවල් උගන්නන්න හෙඩ් ෆෝන් අරවා මේවා තියෙන නවීන උපකරණ තියෙන පරිගණක 20ක් තියෙන ලැන්ග්වේජ් ලැබ් එකක්, මැතමැටික්ස් ලැබ් එකක්, මේක සහිතව හදලා අපි මේ තෙමහල් විද්‍යාගාර 251ක් හැදුවා යටිමහල ඉංජිනේරු තාක්ෂණේ. ඔය ලක්ෂ 10ක් නෙමේ යන්ත්‍ර සූත්‍ර උපකරණ තියෙන ගිහිල්ලා බලන්න. ඊට පස්සේ දෙවනි මහලේ ජෛව පද්ධති තාක්ෂණේ මේ කෘෂිකර්ම නවීකරණයට අවශ්‍ය කරන දැනුම අනාගත පරම්පරාවට දෙන ජෛව පද්ධති තාක්ෂණේ පන්ති කාමර 4ක් තියෙන 251ක් හැදුවා. මහාචාර්ය ජීඑල් පීරිස් මැතිතුමා පිළිගන්නේ එතුමන්ලා උපකුලපතිවරයෙක් වශයෙන් විශ්වවිද්‍යාලයේ ඉන්නකොට ඒ විශ්වවිද්‍යාලය ඇතුළේ මෙඩිකල් ෆැකල්ටි තිබුණා, ආර්ට්ස් ෆැකල්ටි තිබුණා, සයන්ස් මැනේජ්මන්ට් ෆැකල්ටි තිබුණා, සයන්ස් ෆැකල්ටි තිබුණා, විවිධ ෆැකල්ටි තිබුණා පීට. හැබැයි ටෙක්නොලොජි පීටයක් කොළඹ විශ්වවිද්‍යාලයවත් කොහෙවත් තිබුණේ නැහැ. අද ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තියෙන අක්කර 25ක් පිටිපණ මහායන වත්තේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තියෙනවා පිටිපණ. තාක්ෂණ පීඨවලට මහාචාර්යවරු ආචාර්යවරු ලංකාවේ හිටියේ නැහැ. දැන් තාක්ෂණය පිළිබඳ ආචාර්ය මහාචාර්යවරු ඉන්නවා. තාක්ෂණවේදී උපාධ්‍යාරී රටේ පිට වෙනවා. මේවා උපන උපන් පරම්පරාවල් වලට ඇති වෙන වෙනස්කම්. එහෙම වෙනස්කම් මොකද්ද කරලා තියෙන්නේ කියලා මෙතුමල්ලගේ දේශපාලන කාලවල රටට කියන්න පුළුවන් කමක් තියෙනවද? මේ වගේම මිනිසුන්ගේ දුක වේදනාව පිළිබඳ කතා කරන්න පුළුවන්, කතා පවත්වන්න. මට මතකයි රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඡන්දෙ දිනනකොට මුළු රටේම ඉන්න දුප්පත් ජනතාවට දීපු පණිවිඩය තමයි රුපියල් 25,000ක් පොතේ දාලා දෙනවා. කිව්වා වගේම එතුමා ජනාධිපති වුණාට පස්සේ විශාල පත්‍රිකාවක් දාලා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මාර් පාස්කල් ලිංගමගේ අස්සර සහිතව හැම පවුලකටම රුපියල් 25,000ක් තැන්පත් කළා කියලා දුන්නා මේ සහතිකය. මේ සහතිකය දුන්නාම අපි විපක්ෂයේ ඉඳන් ප්‍රශ්න කළා, 25,000ක් තියෙනවනම් කොහෙද තියෙන්නේ, කොළිය මොකද්ද කියලා ප්‍රශ්න කරනකොට ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මාසෙකට රුපියල් 250 ගානේ පොලිය දුන්නා. එතකොට කිව්වා තැන්පත් නැත්තම් පොලිය එන්නේ කොහොමද? පොලිය 250 ගානේ දෙනවා. ඊට පස්සේ ගාමින් ලොග්ගේ ඇමතිතුමාලා වගේ නඩු ගියා. ඔප්පු වුණා උසාවියෙන් 125ක්වත් මේ දුප්පත් මිනිසුන්ගේ නමට දාලා නැහැ. ජනසභිය 250 දුන්නේ සානාධාරයක් විදිහට. එහෙමයි මේ රටේ දුප්පත් මිනිස්සු මුලා කරලා තියෙන්නේ. ඒක නිසා එතුමා මේ මුළු තුන් ලෝකෙටම බැනලා අපහාස කළා, උපහාස කළාට. එතුමාලාගේ කාල පරිච්ඡේදවල මේ රටේ භීෂණය, මර්ධනය, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා සියල්ල ඇති වෙච්ච ආකාරය පිළිබඳ එතුමා ආපසු හැරිලා බැලීමේ වැදගත්කම තියෙනවා. ඔවාදෙනු පරහට තමා සම්පතේ පීඨා සිට කියලා කියමනක් තියෙනවා. එහෙම තමන්ට මොනවත් කරන්න බැරුව මෙහෙම සුරංගනා කතා කිව්වට රටක් ආණ්ඩුකරණය කරන්න බෑ. අද එතුමා කියනවා අපිට එක එක ඒවල් වලට මුදල් තියෙනවා. මෙතුමා විපක්ෂ නායකතුමා ලෙස පිළිගන්න ඕනේ පරම සත්‍යයක් තියෙනවා. මේ බදු අඩු කිරින් අරම මේවා කතාවක් නෙමෙයි. එතුමාගේ පියාගේ කාලේ ඉඳන් කවදාක්වත් ලංකා ආණ්ඩුවට එදිනෙදා වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් බදු නොවන මාර්ගවලින් නැහැ. ඔප්පු කරන්න කියන්නේ එහෙම තියෙනවා කියලා පුළුවන් නම්. ඒ කියන්නේ එදිනෙදා කවුරු ආණ්ඩුව ගත්තත් බොරු කියන්නේ නැතුව ඉලක්කම් කියන්න ඕනේ. රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න ඕනේ. ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට, පොලිසියට, රාළහාමිනට, වෛද්‍යවරුන්ට, හෙදේදියන්ට වැටුක් ගෙවන්න ඕනේ. මේක තමයි ප්‍රධාන බිල. ලක්ෂ 15ක් ලෝකේ මම දන්න ආකාරයට ජනගහනයෙන් පුද්ගලයෝ 100කට රාජ්‍ය සේවකයෝ වැඩිම රට. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, මේ සේවා පවත්වාගෙන යාම සඳහා අසාමාන්‍ය වියදමක් දරන රාජ්‍ය සේවකයෝ ගන්නවා. ලක්ෂ 15ක් රාජ්‍ය සේවකයෝ ඔවුන්ට වැටුප නැතුව ජීවත් වෙන්න බෑ. එක මාසයක් වැටුප නැතුව ජීවත් වෙන්න බෑ. ඒක නිසා COVID-19 වසංගතයේ කාලේ මුළු රටම වහලා. නමුත් ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ මේ ඔක්කොමලට වැටුප ගෙව්වා සතයක්වත් කප්පාදු කරන්න නැතුව. ඒ විතරක් නෙමෙයි, ඒ කාලේ ගෙවල් වලටත් රුපියල් 5,000 දෙසරයක් බෙදලා දුන්නා. කොහොමද? ඒ කාලේ සල්ලි අච්චු ගහන්න පුළුවන්. සෙන්ට්‍රල් බැංක එක අච්චුක ගහ දුන්නා. හැමදාම කරේ ලංකාවේ ආණ්ඩුවේ එකයි. ඒ ඇත්ත විපක්ෂ නායක කියන්න ඕනේ. අපිටත් පුළුවන් මේ රටේ මිනිස්සු දුප්පත්ය, මන්ද පෝෂණයේ තියෙනවා, මේකට මේ කිරි ගොවියෝ ගැන බලන්න ඕනේ, සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැටිලා කොහෙන්ද දෙන්නේ? කවුද දෙන්නේ? කාගේ දේ සල්ලි? ආණ්ඩුවක් කරනකොට දැනගන්න ඕනේ එතුමා මේ ඔක්කොම ගන්න සල්ලි ගන්නේ මේ රටේ අන්ත අසරණ එදිනෙදා කුසට ආහාර වේලක් නැති විලි වසා ගන්නට වස්ත්‍රයක් නැති බිත්ති හතරකින් වට වෙච්ච තමන්ගේ කියන්න නිවහනක් නැති හැම මිනිස්සෙම රජයට බදු ගෙවනවා. පරිප්පු ටිකක් ගන්නකොට පාන් ටිකක් ගන්නකොට අලලුණු මිරිස් ගන්නකොට හරනල් කටු ආයකටු ගන්නකොට පෑම් පැන්සල් ගන්නකොට බදු ගෙවනවා. බද්ද භාණ්ඩේ මෙලට එකතු කරලා තියෙන්නේ 118ක් වැඩ බද්ද. මේ බදු ගෙවන මිනිස්සුන්ගේ ආදායමෙන් පළවෙනි දේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප ගෙවන එක. දෙවැනි එක හැම 10 වෙනිදාටම විශ්‍රාමික ජේෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප ගෙවන එක. ඊළඟට සමෘද්ධි අස්වැන්න අස්වැසුම වැනි ජීවත් වීම සඳහා ජීවිතය සමග අරගලයකේ දෙන අසරණ මිනිස්සුන්ට මේ සානාධාරය ගෙවන එක. ඊළඟට මේ හැමදාම ආණ්ඩු ණය වෙලා ගත්ත ණය වලට පොලී ගෙවන එක. මේ ගරු මහාචාර්ය ජීල් පිරිස් මැතිතුමා මුදල් අමාත්‍ය ධුරය ඒ රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළා තියෙනවා. එතුමාට කියන්න පුළුවන් මේ ගරු සභාවට මං කියන්නේ බොරුවක් නම් නෑ. අපේ කාලේ රජයේ වියදම පියෝ ගැනීම ගැන කිසි ප්‍රශ්නයක් තිබුණ නෑ කියන. සෑම දවසකම පුනරාවර්තන වියදම් පියෝ ගන්න ආදායමක් නැති නිසා රාජ්‍ය අයවැය ජංගම ගිණුම හිඟියක් එනවා. මේ ජංගම ගිණුමේ කරන්ට් අකවුන්ට් එක වර්තන ගිණුමේ හිඟිය පියෝ ගන්න දේශීය විදේශීය වශයෙන් හැම ආණ්ඩුවක්ම තොග වශයෙන් ණය ගත්තා. ඒ ණයත් ප්‍රමාණවත් නැති වෙනකොට 2007 ඉඳන් අපි මේ සල්ලි අච්චු ගහලත් මදි වෙච්චාම සවරින් බොන්ඩ්ස් ඉෂු කළා. ජාත්‍යන්තර වෙළඳ බොන්ඩ්ලුත් ණය ගත්තා 2007 ඉඳන්. මේක එක ආණ්ඩුවක ප්‍රශ්නයක් නෙමෙයි. දෙවනුව ඇතිවෙච්ච ප්‍රශ්නේ අපි සහල් පිටි සීනි අල ලුණු මිරිස් පරිප්පු වැනි පරිභෝජන භාණ්ඩත් ඛනිජ තෙල් පෝර රසායනික ද්‍රව්‍ය වැනි අන්තර් භාණ්ඩත් යන්ත්‍ර සූත්‍ර උපකරණ වැනි ප්‍රාග්ධන භාණ්ඩත් ගේනවා. කාට හරි පුළුවන්ද මේක ගේන්නේ නැතුව ඉන්න? සුමාන දෙකක් ආණ්ඩු කරන්න පුළුවන්ද මේක ගේන්නේ නැතුව? ගේන්න මොකද්ද කරන්නේ? තේ රබර් පොල් මැණික් අනික් ඒවා පිටරට යවලා ලබන ආදායම බිලියන 12 13 නම් අවුරුද්දකට 21 22ක් ආයාත කරන්න වියදම යනවා. එතකොට වෙළඳ ගිණුමේ හිඟියක් ආපුවාම ඒක පියවන්න මැද පෙරදිග ඇතුළු රටවලින් එන මුදල් ටිකයි සංචාරක ලැබීම් මෙහෙම ප්‍රමාණවත් නැති වෙනකොට ගෙවුන් ශේෂයේ ජංගම ගිණුමේ හිඟියක් කවදයි දන්නේ? 1977 ඉඳන් ගිය අවුරුද්ද වෙනකන් හැමදාම ගෙවුන් ශේෂයේ බැලන්ස් ඔෆ් පේමන්ට් වල කරන්ට් අකවුන්ට් එකේ හිඟියක්. ඒක හන්ද තමයි ඩොලරේ කඩා වැටෙන්නේ. මේක ශාස්ත්‍රයක්, අර්ථ ශාස්ත්‍රය. 4:57 නිදාස ලැබෙනකොට අපි ඩොලරයට ගෙව්වේ 1977 නොවැම්බර් මාසේ 15 වෙනිදා රුපියල් 8 ඩොලරයට ගෙව්වේ. 77 නොවැම්බර් මාසේ 15 වෙනිදා මධ්‍යම රාත්‍රියේ 12ට රොනිද මෙල් ජන මුදල් නැමැතිගේ අයවැය යෝජනාව අනුව බහුවිධ විනිමය අනුපාතය වෙනස් වෙලා විනිමය අනුපාතය ඒකීකරණය වෙලා ඩොලර 16 කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට බාර ගන්නකොට ඩොලරයට 105යි. අවුරුදු 10ක් ආණ්ඩු කළා බාර දෙනකොට 131යි. යාපාන රජය යටතේ මේ ඔක්කොම කඩාගෙන ගිහිල්ලා ඩොලර 200යි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කාලේ. ඊට පස්සේ මේ අර්බුදයේ යටතේ සංචිත හිඳිලා විදේශ විනිමය නැති වෙලා රට සම්පූර්ණයෙන්ම විනාශ වෙනකොට ඩොලරයට 420ක් ගෙවලා තමයි උන්ඩියල් ක්‍රමයට තමන්ගේ පිටරට ඉගෙන ගන්න ළමයිට සල්ලි යවුවේ.
ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තියෙනවා.
මේවට දේශපාලන විසඳුමක් තියෙනවද? කාට හරි පුළුවන්ද මේ විපක්ෂ නායකතුමාට පුළුවන්ද හරියට ඉලක්කම් එක්ක කියන්න කොහමද තමන් පඩි නඩි ගෙවලා රාජ්‍ය අයවැය වර්තන ගිණුම හිඟයට මුහුණ දෙන්නේ කියලා පුළුවන්ද කියන්නේ? ඒකට ගන්න ක්‍රියාමාර්ගය කියන්න පුළුවන්ද? එතුමාට පුළුවන්ද කියන්න ගෙවුන් ශේෂයේ ජංගම ගිණුම මං අතිරික්තයක් ඇති කරන්න මෙහෙමයි කියලා? මේක ගැට ගහන එක කොයිතරම් අමාරුද? මේක තාක්ෂණික කරුණක් කියලා මේ ලෝකෙ දෙයක් තේරෙන්නේ නැත්නම් මේ ආණ්ඩුවක් ගත්තොත් සති දෙකයි ලංකාවේ ආණ්ඩුව පවතින. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එපා කියනවා. අන්තර්ජාතිකව අස්සම් කරපු මේ ගිවිසුම් එකකටවත් ගරු කරන්නේ නැහැ. අපේ නිල මේ ක්‍රෙඩිට් කමිටි එක ඔෆිෂියල් ක්‍රෙඩිට් කමිටි එකේ ඉන්නේ කවුද? ඉන්දියාව, ජපානය හා ප්‍රංශය. මේ රටවල් ඔක්කොම හදලා දීලා තියෙන වැඩපිළිවෙලේ මූලික කොන්දේසි තුනක් දාලා තියෙනවා. 2032 වෙනකොට රාජ්‍ය ණය ප්‍රමාණය ලංකා ආණ්ඩුවේ 95% අඩු කරන්න ඕනේ. ඊට පස්සේ දල මුදල් අවශ්‍යතාවයේ මොන පිස්සු කතා කිව්වත් ආණ්ඩුවට දලදේශීය නිෂ්පාදනයේ 13%ට වඩා වියදම් කරන්න බෑ. මොනවා කළත් කවුරු ආණ්ඩුව ගත්තත් රටේ මේ ඩෙට් සර්විසස් ණය සේවා කරන අනුපාතයේ දලදේශීය නිෂ්පාදනයෙන් 4.5%ට වඩා එහාට යන්න බෑ. මේක පොරොන්දු වෙලා දියුරලා අස්සම් කරලා තියෙන්නේ. ඉතින් මේක යටතේ බොරු කියලා හටගත්තොත් මේ අපිට අර 16 සැරයක් ගැහුවා වගේ IMF එකට ගහලා ඉවත් කරන්න පුළුවන්. අපි නායක විසුම් එකක්වත් කරන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. සුමාන දෙකයි ලංකාවේ නෑවැර ලිපියක් කවුරුවත් පිළිගන්නේ නැහැ. එදාට මේ ගෙනාපු තෙල් ටික ඉතරයි. එතනින් එහාට තෙල් නැහැ. මේ ගෙනාපු ගෑස් ටික ඉතරයි. එතනින් එහාට ගෑස් නැහැ. මේ ගෙනාපු බෙහෙත් ටික ඉතරයි. එතනින් එහාට බෙහෙත් නැහැ. එතකොට මේ දේශපාලනඥයෝ ඔක්කොම අර අසරණ මිනිසුන්ට බොරු කියලා තියෙන නිසා හැම්බු වෙන තැන අපි හැමෝගෙම ගිවල් ටික ගිනි තියලා මිනිස්සු මේක එකම මහා විනාශයක් බවට මේ රටපත් වෙන. මේක තමයි පරම සත්‍ය. ඒක නොවේ නම් මේකට ඉලක්කම් එක කියන්න ඕනේ. මෙන්න ප්‍රශ්නේ, රජයේ සේවක වැටුප් මෙච්චරයි, විශ්‍රාම වැටුප් මෙච්චරයි, වැට් එක 18යි, මම මේකට සල්ලි හොයාගන්නේ මෙහෙමයි.
ඔබතුමාගේ කාලය අවසන් වෙනවා ඔබතුමා.
මෙහෙමයි. මේ බොරුව කරලා රට ගිනි අරන් ඉවර වෙලා තියෙන වෙලාවේ මේකත් බොරුවක්. කවදාක්වත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කැබිනට් මණ්ඩලයට කිව්වා, ව්‍යවස්ථාවට අනුව පැවැත්විය යුතු ජනාධිපති වර්ණ හා පාර්ලිමේන්තු මැති වර්ණ නියමිත දිනට පැවැත්වෙනවා. ඒ සඳහා අපි ප්‍රථමයෙන් ජනාධිපති වර්ණය පවත්වනවා. එයට රාජ්‍ය අයවැය ලේඛනයේ මේ වර්ෂයේ බිලියන 10ක් වෙන් කරලා තියෙනවා.
ගරු එවතු අවසන් කරමු.
ඉවරයි. මැතිවර්ණ කොමසාරිස්වරයාට පුළුවන් ඒ දිනේට මැතිවර්ණය පවත්වන්න. මම මේක කැබිනට් ප්‍රකාශක විදියට මීට මාස 3කට ඉතර ඉස්සෙල්ලා ඉඳන් දිනපතාම අහන ප්‍රශ්නෙට උත්තරයක් ලෙස කියනවා හැමදාම. ඒ කියද්දිත් කියනවා තාම සැකයි ජනාධිපති වර්ණයේ තියෙනවද කියලා. කිසි සැකයක් තියාගන්න එපා. ඔක්තෝබර් 17 වෙනිදාට පෙර අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙනවා. ඒ පත්වීම සඳහා වඩා සුදුසුකම තියෙන පොදු අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහට පමණයි මේ ගමන ඒ ආකාරයෙන් ගිහිල්ලා රට ගොඩ ගන්න පුළුවන් කියන
බොහොම සුදුසු
ඉදිරිපත් කරමින් මගේ වචන කිපෙමින් සමාප්ත වෙනවා.
බොහොම සුදුසු ගරු එමත්තුමා.